ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
ලෝකයේ පුරාම විමසුම් නැත යොමු කරන්නට අපි ඔබට විවර කර දෙන පුංචි කවුලුව විවර කරන්න අද දවසේදීත් අපි හැමනම් සූදානම් ලොව වටා විදේශ විත්ති සමාලෝචනයේ. සුපුරුදු පරිදි ප්‍රංශ ප්‍රවෘත්ති සේවෙන් මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සූදානමින් සිටිනවා අදත් තොරතුරු වාර්තා කරන්නට. අයිබෝන් අමල්.
අයිබෝන් දිලුක්ෂි.
පසුගිය කාලවකවානුවේදී දැවන්තව අවධානය යොමුලා තිබුණේ බංග්ලාදේශයට. බංග්ලාදේශයේ සිදුවුණේ මොකක්ද කියලා දැන් ඔබ හොඳින්ම දන්නවා. විශ්වවිද්‍යාල සිසුන් ආරම්භ කළ කැරැල්ල දීර්ඝ වශයෙන් පැතිර යමින් පුද්ගලයන් 455කට පමණ මරු කැඳවමින් නිමාවට පත් වුණා. හැබැයි අවසාන ප්‍රතිඵලය බවට පත් වුණේ රාජ්‍ය නායිකාව ෂේක් හසීනාට රටින් පිටුවෑන් ලෙසට ඔවුන් බල කිරීම. ඇයගේ නිල මන්දිරය වැටලුවාට පස්සේ ඇය තමන්ගේ සහෝදරිය සමගින් ඉන්දියාවට පලා ගියා. ඊට පස්සේ දැන් මේ වෙනකොට තියෙන වාතාවරණය තමයි කවුද අලුත් නායකයා කියන කාරණාව. බංග්ලාදේශයේ හමුදා පාලනය කිව්ව අලුත් නායකයෙක් අරගෙන එනවා කියලා. ඉතින් ඒ අනුව මේ වෙනකොට බංග්ලාදේශයේ නොබෙල් සාමත්‍යාගයේ හිමි මොහම්මද් යූනුස් දැන් රටේ නායකයා වෙන්නට සූදානම්. ඔහු ඊයේ දවසේදී බංග්ලාදේශයට ඇවිල්ලා තිබුණා. ඒ වගේම නිල වශයෙන් රටේ නායකත්වය සඳහා දිවුරුම් දීලායි තියෙන්නේ මේ වෙනකොට. එමනම් අපි විමසා බලමු කවුද මේ මොහම්මද් යූනුස් කියලා. ඔහු කොහොමද මේ බංග්ලාදේශයේ නායකත්වයට පත්වීම සඳහා තේරීපත් වෙන්නේ කියලා. අමල්
දෙලුක්ෂි, මොහම්මද් යූනුස්ට රටේ අන්තර්පාලනයක නායකත්වය බාරගන්න කියලා ආරාධනා කරන්නේ රටේ අරගලයට සම්බන්ධ වෙච්ච විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්. මෙතනදී ශිෂ්‍යයන්ගේ සහය ඇතිව රජයක් පිහිටනවද, එහෙම නැත්නම් හමුදා පාලනයකට ඉදිරියට රට නතු වෙනවද කියන කාරණාව සාකච්ඡා කරන්න හමුදා ප්‍රධානියා මේ විදිහට අරගලයේ ප්‍රධානීන් සමග සාකච්ඡා කරපුවාම ඔවුන් යෝජනා කළා තිබුණා රටේ ඕනෑම කෙනෙකුට පිළිගන්න පුළුවන් ආර්ථික විශේෂඥයෙක් හැටියට නම් දරාපු මොහම්මද් යූනුස්ට ආරාධනා කරන්නට ඕනේ කියලා. ඔහු 2006 වර්ෂයේදී නොබෙල් සාමත්‍යාගය ලබා ගත්තා. ඔහුට මේ සාමත්‍යාගය ලබා ගන්නට හේතු වුණේ ඔහු තමයි බංග්ලාදේශයේ ශුද්‍ර මූල්‍ය ණය, එහෙම නැත්නම් අපි කියනවා මේ මයික්‍රෝ ෆයිනෑන්ස් කියලා, ඒක ජනතාවට ලබා දෙන්න විශේෂ බැංකුවක් ස්ථාපිත කරපු පුද්ගලයා. ඉතින් අද ග්‍රාමීන් බැංකුව, එහෙම නැත්නම් ග්‍රාමීන් බැංක් යන නමින් හඳුන්වන මේ ශුද්‍ර මූල්‍ය බැංකුව බංග්ලාදේශයේ අතිවිශාල කාන්තාවන් පිරිසකට කුඩා ප්‍රමාණයේ ණය ලබා ගැනීමට උදව් උපකාර කළා තියෙනවා. ඉතින් මේ විදිහට බංග්ලාදේශයේ ආර්ථිකයේ පහළම මට්ටමේ පුද්ගලයන්ට උදව් උපකාර ඒ මුල්‍ය ආධාර ලබා දුන්න පුද්ගලයා හැටියට තමයි ඔහු 2006 වසරේදී ඒ නොබෙල් සාමත්‍යාගය ලබා ගන්නේ. ඉතින් ඔහු රටේම පිළිගැනීමට ලක්වෙච්ච පුද්ගලයෙක් නිසා ඔහුට ශිෂ්‍යයන් විසින් ආරාධනා කළ තිබුණා. නමුත් මේ ආරාධනාව සිද්ධ වෙනකොටත් ඔහු සිටියේ ප්‍රංශයේ පැරිස් නුවර. ඔහු මේ අවුරුද්දේ මුල් කාලයේ වෙනකොට බංග්ලාදේශයෙන් පිටත් වෙලා තිබුණා. මොකද ඔහුට නඩු 100කට වැඩි ප්‍රමාණයක් හෂීනා අග්‍රාමාත්‍යවරියගේ පාලනය විසින් ඔහුට මේ නඩු පවරලා තිබුණා. ඒ එක නඩුවකදී ඔහු වරදකරු කළ මාස 6කට හිරේටත් නියම වෙලා තිබුණා. නමුත් ඔහු කරපු අපලක් හේතුවෙන් ඔහුට අප ලබා දීලා ඔහුට කෙටි කාලයකට පිට විදේශගත වීමට අවසර දීලා තිබුණා. නමුත් මේ රටේ ඇතිවෙච්ච අර්බුදකාරී තත්ත්වයත් එක්කලා ජනතාවගේ ඉල්ලීම මත ඔහු නැවතත් රටට පැමිණී ඊයේ හවස් වෙනකොට ඔහු ඩකා නුවරට පැමිණියා. ඒ වෙනකොට විශාල පිරිසක් ගුවන් තොටුපට ඇවිල්ලා හිටියා ඔහුව පිළිගැනීමට. ඔහුගේ ප්‍රථම ඉල්ලීම වුණේ රට තුළ සාමය ඇති කරන්නටත්, ඒ වගේම මේ වෙනකොට රට පුරා තැනින් තැන ඇතිවන ඒ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමටත් ඔහු ආයාචනයක් කරා. හමුදාවත් පිළිගත්තා. හමුදා පාලනයක් ඇති කරන්නේ නැතිව මීට කලින් අවස්ථාවලදී බංග්ලාදේශයේ කීප අවස්ථාවකදීම හමුදා කුමන්ත්‍රණ නැති වෙලා හමුදා පාලනය යටතේ තමයි රට පාලනය වුණේ. නමුත් මේ අවස්ථාවේදී හමුදා ප්‍රධානියා එකඟ වුණා හමුදා පාලනයකට යන්නේ නැතිව සිවිල් පාලනයක් ඇති කරන්නට. ඒ සිවිල් පාලනයේ කෙටිකාලීන වශයෙන් මොහම්මද් යූනුස්ට ඒ වගකීම බාර දෙන්න. ඉතින් මේ යූනුස් දැන් රටේ අන්තර්කාලීන නායකයා හැටියට ඔහු ප්‍රකාශ කරපු ප්‍රධානම කාරණාව තමයි ඔහු කෙටි කාලයක් තුළ මහමැතිවරණයක් තියලා රටේ පක්ෂවලට අලුත් නායකයන් තෝරා ගන්න ඉඩකඩ සැලසීමේ වැඩපිළිවෙලක් ඔහු ආරම්භ කරනවායි කියලා.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විසින් රජයට එරෙහිව ගෙනගීමේ අරගල ක්‍රියාදාමය හේතුවෙන් පුද්ගලින් 455ක් විතර මිය ගිහිල්ලා කියලා මේ වෙනකොට තොරතුරු වාර්තා වන්නේ. ඒ විතරක් නෙමෙයි, බංග්ලාදේශයේ ආර්ථික තත්ත්වය, ඒ වගේම රට තුළට සහ රටින් මිනිසුන්ට පිටවෙන්න තියෙන අවස්ථා පිළිබඳව විශාල තීරණාත්මක අවධියකට තමයි රට මේ වෙනකොට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ටිකක් විමසලා බලමු බංග්ලාදේශයේ මේ වෙනකොට තියෙන තත්ත්වය කොහොමද කියලා. මොනවද රටේ අභ්‍යන්තරික තත්ත්වයේ විදිහට වාර්තා වන තොරතුරු අමල්?
ඔව් දිලෘක්ෂි, අර අපි කලින් කිව්වා වගේ රටේ තනින් තන ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීම ගැන වාර්තා වෙනවා. ඒ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සමහර අවස්ථාවලදී පොලිසියත් සම්බන්ධ වුණයි කියලා වාර්තා වෙනවා. පොලිසිය ක්‍රියාකාරකම් නිසා ප්‍රචණ්ඩත්වය වැඩි වුණයි කියලා. ඉතින් ඒ අනුව රටේ පොලිස් ප්‍රධානියා මේ වෙනකොට ඉවත් කරලා තියෙනවා. ඒ එක්කම හමුදාවෙත් විරෝධතාකරුවන්ට වෙඩි තබපු හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙක් මේ වෙනකොට ඒ තනතුරු වලින් ඉවත් කරලා තියෙනවා. ඒ වගේම පොලිසියට අලුත් ප්‍රධානියෙක් පත් කරලා තියෙනවා. ඔහු ප්‍රතිඥාවක් දීලා තියෙනවා මේ අරගල සමයේ ඇතිවෙච්ච පොලිසිය විසින් කරපු ප්‍රහාර වලින් මියගිය අයට වන්දි ලබා දීමට අමතරව මිනිමැරුම් සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන්ට කටයුතු කරනවා කියන ප්‍රතිඥාව ඒ අලුතෙන් පත්වෙච්ච පොලිස් ප්‍රධානියා ලබා දීලා තියෙනවා. ඉතින් ඒ අනුව රට තුර යම්කිසි ස්ථාවරභාවයක් ඇති කිරීමට කටයුතු කරමින් යන බවක් පේනවා. ඒ එක්කම පහුගිය සති කිහිපයේ වසා දමා තිබුණු කර්මාන්ත, විශේෂයෙන් මේ ඇඟලුම් කර්මාන්ත වගේ දේවල් මේ වෙනකොට නැවතත් විවෘත කරන්න කටයුතු කළයි කියලා වාර්තා වෙන ක්‍රමක්‍රමයෙන් රටේ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙමින් පවතිනවා කියන එක තමයි මේ වෙනකොට වාර්තා වෙන්නේ.
ෂේක් හසීනා හිටපු අගමැතිනිය වසර 15ක් විතර රට පාලනය කළා. ඊට පස්සේ තමයි ඇගේ මේ රජය විසින් අරගත්තා වූ බංග්ලාදේශ 1971 වසරේදී පාකිස්තානයෙන් වෙන්වීමේ නිදහස් සටනට උරුදුන්න හමුදා ප්‍රධානීන්ගේ ඥාතීන්ට රජය රැකියා ලබා දීමේ මේ නීතියත් එක්ක තමයි ඇයට මේ විරෝධතාව රට තුළින්ම මතුනේ. කෙසේ හෝ ඇය රට දාලා පලා ගියා ඉන්දියාවට ඇගේ සහෝදරියත් එක්ක. එමනම් ෂේක් හසීනාගේ අනාගතය කොයි වගේ වේවිද? ඇයට කොයි වගේ පිළිගැනීමක්ද ඉන්දියාවෙන් ලැබුණේ? ඇය වෙනත් රටක දේශපාලන රැකවරණ පැතීමේ සූදානමක් පිළිබඳවත් තොරතුරු වාර්තා වෙනවා. මේ පිළිබඳව වන වටපිට තොරතුරු අපි මීළඟට විමසා දැනගන්නට කැමති ෂේක් හසීනා සම්බන්ධව.
ඔව් දිලෘක්ෂි, ෂේක් හසීනා ඉන්දියාවට ගියාට පස්සේ ඇයගේ බලාපොරොත්තු වුණේ බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ලබා ගන්න කියලා වාර්තා වුණා. මෙතනදී ඇය කෙටිකාලීනව ඉන්දියාවේ දින කීපයක් හෝ පැය කීපයක් ගත කරලා පසුව එංගලන්තයට ගමන් කරන්නට සැලසුම් කළ තියෙනවා කියලා තමයි මුලින්ම වාර්තා වුණේ. නමුත් බ්‍රිතාන්‍ය මේ අවස්ථාවේදී සඳහන් කළා පහුගිය දින කිහිපයේදී බංග්ලාදේශයේ සිදුවෙච්ච ඒ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන්ට විරුද්ධව කටයුතු කරන්නට ඕනේ කියන කාරණාව බ්‍රිතාන්‍ය දැඩි ලෙස අවධාරණය කළා. ඒ අනුව මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් රටේ ප්‍රධානීන්ට විරුද්ධව කටයුතු කරන්න ඔවුන් සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පියවර ගැනීමට තමන් ඉදිරිපත් වෙනවයි කියන කාරණාවත් බ්‍රිතාන්‍ය සඳහන් කළා. ඒ වටපිටාවත් එක්ක තමයි ෂේක් හසීනා බ්‍රිතාන්‍යයට යෑම තිබිච්ච ඒ ගමන ප්‍රමාද වෙන්නේ. ඉතින් අපිට දැනට වාර්තා වෙන විදිහට ඇය ඉන්දියාවේ බලධාරීන් සමග මේ වෙනකොට සාකච්ඡා කරලා අවශ්‍ය කාලයක් ඉන්දියාවේ නතර වෙ ඉන්නට අවසර ලබා ගත්තයි කියලා අපිට වාර්තා වෙනවා. ඉතින් ඉන්දියාව ඇයට කොන්දේසි පනවපු නැති බවක් තමයි දැනට දැනගන්න තියෙන්නේ. ඉදිරියේදී කොයි රටක පදිංචි වීමට ඇය තීරණය කරාවිද කියන පිළිබඳ දැනට අපිට නිශ්චිතව වාර්තා වෙන්නේ නැහැ. නමුත් ඉන්දිය බලධාරීන් ඇයට දේශපාලන රැකවරණය ලබා ගනිමින් ඉන්දියාවේ රැඳී සිටීම සඳහා අවසර දුන්න බව පමණක් අපිට මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා.
අපේ මීළඟ අවධානය යොමුන්නේ බ්‍රිතාන්‍ය කෙරෙහි. බ්‍රිතාන්‍ය කෙරෙහි අවධානය යොමුනා පසුගිය සතිය පුරා මොකද නව නායකයා පත්වීමත් එක්ක, විශේෂයෙන්ම නව අගමැති බවට පත්තුණු කීර් ස්ටාමර්ට විශාල වගකීමක් තමන්ගේ ආරම්භක අවධියේදීම දරන්නට සිද්ධ වෙලා තියෙනවා. ඒ තමයි බ්‍රිතාන්‍යයේ මේ වෙනකොට ඇති වෙලා තියෙන මේ වර්ගවාදී කලහකාරී සිදුවීම්. මේකට මූලිකත්වයේ අරගෙන තියෙන්නේ අර මීට කලින් සමස්ත ලෝකයේම කතාබහ වුණානේ දරුවන් තිදෙනකට සිදුවුණු පිහියනුමක් පිළිබඳව. මේක තමයි මූලික මූලාරම්භය කියලා වාර්තා වෙනවා. හැබැයි දැන් මේ වෙනකොට ඒක යම් වර්ගවාදී ස්වරූපයක් අරගෙන තියෙනවා. මොකක්ද එහෙමනම් මේ එංගලන්තයේ වෙන්නේ? අපි ඒ ගැන ඊළඟට තොරතුරු කතාබහ කරන්න කැමතියි.
ඔව් අදිරුක්ෂි, මේ වෙනකොට එංගලන්තේට ඒ වගේම උතුරු අයර්ලන්තේ ප්‍රධාන නගර රාශියක හමුදාව විශාල වශයෙන් යොදවලා තියෙනවා. දින කීපයක් එක දිගට කැරලි කෝලාහල වාර්තා වුණා. ඉතින් ඒවායේ ඉලක්ක වෙලා තිබුණේ විශේෂයෙන්ම මුස්ලිම් දේවස්ථාන සරණාගතයන්, ඒ කියන්නේ විදේශයෙන් පැමිණෙන සරණාගතයන් රඳවා තියෙන හෝටල් ඒ වගේම අනෙකුත් මධ්‍යස්ථාන ඉලක්ක කරගෙන මේ ප්‍රහාර එල්ල කළ තිබුණා. ඉතින් මේ වෙනකොට බ්‍රිතාන්‍ය ඒ ප්‍රධාන නගරවල නොසන්සුන්තාවයක් වාර්තා වෙනවා. හමුදාව යොදවල නැති වුණාට පොලිසියේ 6000කට අධික පිරිසක් මේ වෙනකොට වැඩිපුර යොදවන්නට කටයුතු කරනවා කියලා බ්‍රිතාන්‍ය බලධාරීන් සඳහන් කළා තියෙනවා. ඒ එක්කම උග්‍ර දක්ෂිණාංශික එහෙම නැත්නම් අපි කියන මේ ෆාර් රයිට් කණ්ඩායම් විසින් එල්ල කරපු ප්‍රහාරයන් සම්බන්ධයෙන් මේ වෙනකොට සෑහෙන පිරිසක් අත්අඩංගුවට ගත්තයි කියලා වාර්තා වෙනවා. දැනට පුද්ගලයන් 400කට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට අරගෙන ඒකෙන් 120ක් මේ වෙනකොට උසාවි ඉදිරියට පමුණවලා තියෙනවා. ඒකෙනුත් සෑහෙන පිරිසකට ඔවුන්ට සිරදඬුවම් ලබා දෙන්නට කටයුතු කරනවායි කියලා. ඒ එක්කම මේ ප්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයන්ට ත්‍රස්තවාදී පනත යටතේ කටයුතු කිරීමටත් ඔවුන් බලාපොරොත්තු වෙනයි කියලා කීර් ස්ටාම අග්‍රාමාත්‍යවරයාගේ පාලනය සඳහන් කළා තියෙනවා. විශේෂයෙන්ම මේ ප්‍රහාර මුස්ලිම් භක්තිකයන් ඉලක්ක කරගෙන මුලින් සිද්ධ වුණාට පසුව ඒක ආසියානු සම්භවයක් තියෙන අනෙකුත් උදවියත් ඉලක්ක කරගෙන වෙන ප්‍රචණ්ඩත්වයක් බවට පත් වෙලා තිබුණා. මේ වටපිටාව තුළ බ්‍රිතාන්‍යයේ මේවාට විරුද්ධව මේ අන්තවාදී ප්‍රහාරයන්ට විරුද්ධව ප්‍රතිවිරුද්ධ කණ්ඩායමුත් දැන් වීදි බැහැලා ඒකට විරුද්ධ, ඒ කියන්නේ සංක්‍රමණිකයන්ට පක්ෂපාත එමත් නැත්නම් මේ ෆාර් රයිට් එකට විරුද්ධ කණ්ඩායමුත් දැන් පාරට බැහැලා විරෝධතාවයන් ඇති කරන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ලන්ඩන් ඒ වගේ මේ වටපිටාවේ ප්‍රදේශවලත් උතුරු අයර්ලන්තෙත් මේ වෙනකොට ඉතාමත්ම නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වෙලා උද්ගත වෙලා තියෙනවා.
දැන් එහෙමනම් ඊළඟ උණුසුම් කාරණාව ඇමරිකානු එළඹෙන මැතිවරණය. අපි මීට කලින් කතාබහ කළා රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් නම් කළා ඔහුගේ මීළඟ උපජනාධිපතිවරයා වන්නේ කවුරුද කියලා ඔහු ජයග්‍රහණය කළ උතින් JD වෑන්ස් පිළිබඳව කතාබහ කළා, ඔබට මතක ඇති. එහිදී ඔහු ටිකක් තරුණ පහේ පුද්ගලෙක්, මේ ට්‍රම්ප්ගේ වයසත් එක්ක බැලුවම වයස අවුරුදු 40ක වගේ පුද්ගලෙක්. දැන් මේ සතිය වෙනකොට අපිට වාර්තා වෙනවා අනිකුත් පක්ෂයේ, ඒ කියන්නේ ඩෙමොක්‍රටික් පක්ෂයේ ඡන්ද අපේක්ෂිකාව බවට පත් වෙලා සිටින කමලා හැරිස්. ඇය ජයග්‍රහණය කළ උතින් එහෙම ඩෙමොක්‍රටික් පක්ෂයේ මීළඟ උපජනාධිපතිවරයා වන්නේ කවුරුන්ද යන වගට ඇය නම් කරපු පුද්ගලයා පිළිබඳව, ඔහු පිළිබඳව සහ ඔහුගේ වටපිටාව පිළිබඳවත් මීළඟට මම තොරතුරු දැනගන්න කැමතියි.
ඔදිරුක්ෂි, දැන් කමලා හැරිස් තමන්ගේ උපජනාධිපති අපේක්ෂක හැටියට නම් කරේ මිනසෝටා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ටිම් වෝල්ස්. අවුරුදු 60ක ටිම් වෝල්ස් ඇමරිකාවේ මධ්‍යම පන්තිය, මැද පන්තියේ පුද්ගලයෙක් හැටියට කමලා හැරිස් එක්ක එකතු වෙලා ඇයගේ මේ ඡන්ද ව්‍යාපාරය ඇත්තම තවත් පණගන්වන්න කටයුතු කරපු පුද්ගලයෙක් හැටියට දැන් සඳහන් වෙනවා. මුලින් ජනමත විමසුම් වලදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන් හිටියා බයිඩන් සමග තරඟයේදී. නමුත් බයිඩන් ඉවත් කළා කමලා හැරිස් මේ තරඟයට ඇතුළු වීමත් එක්කලා ඒක යම් කිසි විදිහකට ඩොනල්ඩ් ට්‍රම්ප්ට අවාසිය වෙන විදිහටත් කමලා හැරිස්ට ඒ වාසියටත් ඒක හේතු වෙලා තිබුණා. නමුත් දැන් ඇමරිකාවෙන් වාර්තා වෙන විදිහට මේ ජනමත විමසුම් දිහා බලපුවාම ඒවා වඩාත් කමලා හැරිස්ට සහයෝගය දිනපතාම වැඩි වෙන බවක්, සමහර ස්ථානවල ඇය තවමත් ඩොනල්ඩ් ට්‍රම්ප් පිටිපස්සෙන් හිටියට ඇයට ලැබෙන සහයෝගයේ එන්න වැඩි බවක්. ඒ එක්කම ඇයට ලබා ගන්න පුළුවන් මුදල් ආධාර ට්‍රම්ප් ලබාගත්තු ප්‍රමාණය අභිබවා යෑමට ඇයට දැන් හැකි වෙලා. ඉතින් මේ තරංගයේ ඉතාමත්ම තියුණු තරංගයක් බවට පත්වෙමින් තියෙනවා කියන කාරණාව තමයි පහුගිය සතිය අපිට ඇමරිකාවෙන් වාර්තා වුණේ.
ඔබට මතක ඇති අපි පසුගිය සතියේ කතාබහ කළා ලෝකයේ ඒ වෙනකොට ප්‍රමුඛතම අවධානයට ලක් වෙලා තිබුණු හමාස් නායකයාගේ ඝාතනය පිළිබඳව. ඉස්මායිල් හනියේ ගිහිල්ලා හිටියා ඉරාන ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට ඉරානයට. එතනදී ඔහු නමාතන්ගෙන සිටි ස්ථානයේදීම ඔහුට එල්ල වුණු ප්‍රහාර වලින් ඔහු මිය ගියා. ඊශ්‍රායලයට දෝෂාරෝපණය එල්ල වුණා. ඊට පස්සේ දැන් මේ සතිය වෙනකොට හමාස් සංවිධානයේ අලුත් නායකයෙක් පත් කරගෙන ඉන්නවා. මේ නායකයා සහ ඔහු කවුද, ඔහුගේ වටපිටාව මොකක්ද, සහ මේ අලුත් නායකයා සම්බන්ධව දැන් එහෙමනම් ඊශ්‍රායලයේ මොකද කියන්නේ?
ඔදි ලුක්ෂර්, ඉස්මායිල් හනියාගේ ඝාතනයෙන් පස්සේ හමා සංවිධානයේ නායකයා හැටියට ඔවුන් නම් කළා තිබුණේ යහා සින්වා කියන පුද්ගලයෙක්. ඉතින් මේ යහා සින්වා කියන පුද්ගලයා ඉස්රායලයේ ඉතාමත්ම හොඳින් දන්නා හමාස් නායකයෙක්. ඔහු තමයි ගාසා තීරේ හමාස් සංවිධානයේ නායකයා හැටියට මීට කලින් කටයුතු කළා තියෙන්නේ. දැන් ඔහු මුළු හමාස් සංවිධානයේම නායකයා බවට පත් වෙලා තියෙනවා. ඔහු 2017 ඉඳලා තමයි ගාසා තීරේ නායකත්වය ලබාගෙන තියෙන්නේ. ඉතින් ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු බොහොම පැහැදිලිවම ප්‍රකාශ කළා තමන්ගේ යුද හමුදාව දැඩි අදිෂ්ඨානයෙන් යහා සින්වා ඝාතනය කිරීමට කටයුතු කරනවායි කියලා.
මේ සතිය පුරාම ලෝකයෙන් වාර්තාවන ප්‍රමුඛතම කාරණා කිහිපයක් කෙරෙහි අපේ සුපුරුදු අවධානය යොමුනේ. මේ තොරතුරු වාර්තා කරන්නට ප්‍රංශ ප්‍රවෘත්ති සේවයෙන් අපිත් එක්ක සම්බන්ධ වුණු මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට එහෙමනම් අපේ සුපුරුදු ස්තුතිය පළ වෙනවා. අමල්, එහෙමනම් අපි හමු වෙමු ලබන සතිය සිකුරාදා. අයිබෝන්.
අයිබෝන් දිලක්ෂි.
ලයික් කරන්න, ෂෙයාර් කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.